ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. තවත් මාසයක් උදා වුණා අපිට ඔස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල නිර්මාණයක වතකුත පිළිබඳව සාකච්ඡා කරන්න. කැංගරු දේශයේ සිංහල පොත් මෙවර විශේෂාංගෙන් අපි තවත් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් බිහි වුණු තවත් අලුත් ග්‍රන්ථයක් පිළිබඳව සාකච්ඡා කරන්න. එහි ග්‍රන්ථයේ නිමැවුම්කරුවා සමගින් යම් පිළිසඳරක දෙන්නට බලාපොරොත්තුවක් තියාගෙන එහෙමනම් අද වැඩසටහන ආරම්භ කරනවා. සියලුම දෙනාම බොහොම සාදරයෙන් මේ විශේෂාංගයට අපි පිළිගන්නවා. අපි දන්නවා පොත්පත්වලට ආදරය අය බොහොම කුතුහලයෙන් සිටින්නේ කවුද මේ ලේඛක ලේඛිකාවන් ඔවුන්ගේ නිර්මාණ මොනවද කියලා දැනගන්න ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන. ඉතින් මෙවර අපේ මූලික කරගන්නා වූ කෘතිය බවට පත්වන්නේ ආමග සටහන්. මේ කෘතිය ඇත්තටම මේ විත්ති කතා ගණයට ගැනෙන කෘතියක් කියලා හැඳුන්වනතින් මං වඩාත් නිවැරදි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකා ඔස්සේ දශක 6ක් තුලදී ලැබපු අත්දැකීම් හරහා නිර්මාණය වුණු ග්‍රන්ථයක් මේක. ඉතින් ලේඛකයා ඉන්නේ මෙල්බන් වල, ඔහු දයාරත්න වීරසේකර මහතා. දාරත්න වීරසේකර මහතා අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ වෙනවා විද්‍යා ගුරුවරයෙකු විදිහට. ඊට පස්සේ විද්‍යා අධ්‍යාපන නිලධාරියෙකු විදිහට කටයුතු කරනවා. විශේෂයෙන්ම 60-70 දශකවල විද්‍යා ගුරු පුහුණුව සඳහා ඒ මහතා විද්‍යා අධ්‍යාපන නිලධාරියෙකු විදිහට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විදිහටත් දාරත්න වීරසේකර මහතා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ආභාසයේ පරිචය, ඒ වෘත්තීය ජීවිතයේදී ලද අත්දැකීම් බොහොම රසවත්ව පුංචි කතාන්තර විදිහට සිදුවීම් දාම විස්තර කරන ආකාරයට අපූර්වවට මේ කතා පෙළගස්වලා තියෙනවා මේ ආමග සටහන් කියන කෘතියට. මේ කෘතියට ඇතුළත් වෙනවා මේ වගේ පුංචි කතා 30ක්. මේ සෑම කතාවක් පසුපස තියෙන රසවත් සිදුවීම් සහ මෙවැනි නිර්මාණයක් බිහිවීම පසුපස තියෙන ඒ අපූර්ව කතාවත් අපි එහෙමනම් සැකහැර නිවැරදිව ලේඛකයාගෙන්ම දැනගනිමු. දැන් ලේඛක දයාරත්න වීරසේකර මහතා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් නිලුක්සි.
මම ඇත්තටම මුලින්ම කතා බහ කරන්නම් ඔබත් එක්ක. මේ වගේ කෘතියක් බිහිවන්නට ඔබට පදනම සැකසෙන්නේ කොහොමද කියලා වීරසේකර මහතා.
මේ කෘතිය නැත්නම් මේ පොත සැකසුණු ආකාරය පිළිබඳව ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් මගේ පිරිසුමේම සඳහන් කර තියෙනවා මෙන්න මේ විදිහට. මම ඒක උපුටා දක්වන්නම් මේ විදිහට. පාසල් කාලයේ සිට රැකියාවෙන් විශ්‍රාම ලබන තුරු සහ ඊට පසුවද දශක 6ක් පමණ නොකඩවාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවල නිරතව සිටි මට ආපසු හැරී බලන විට පෙනෙන දසුන් නොල ඇති චමත්කාරය සටහන් කර තිබීම අගනේයයි සිතක් පහළ විය. ඒ සුන්දර අතීතයේ ගෙවි ගොස්ය. ඒ කාර්ය බහුල වර්තමානයේ දැන් නැත. දිවි මගේ ඉතිරි කොටස කෙටිය ඒ ටික කාලයේදී අතීත ආවර්ජන මෙසේ පොතක් ලෙස සනිටුහන් කරමි. විවිධිතයි මම පොත ලිවීමට පටන් ගත්තේ. ඇත්තටම පොත ලියන්න ඉස්සෙල්ලා මම මගේ මේ තියෙන අදහස් ඔස්ට්‍රේලියාවේ පළවෙන සන්නස පුවත්පතට ලිපි කීපයක් ලිව්වා. මේ ලිපි ලියන්නත් ඉස්සෙල්ල මම මගේ හේතු විච්ච සටහන් වශයෙන් සකස් කරපු ලිපි මගේ බ්ලොග් පිටුවක පළ කළා. ඒ බ්ලොග් පිටුවේ පළ කරපු ලිපි දැකලා ඒකට සන්නස මාසතා පත්‍රයේ සංස්කාරක වශයෙන් කටයුතු කළ ජගත් එදිරිසිංහ මහත්මයා මම හඳුනාගෙන මට කතා කරලා මට කිව්වා ඒ විදිහට ලිපි හරි ඒ ලිපි හරි සන්නස පත්‍රයට දාන්න පුළුවන් කමක් තියෙනවා, එවන්න පුළුවන්ද කියලා. මමත් මුලින් එකක් ඇරියා. ඇරිහම මේ පාර ඒක ඔව සන්තෝෂෙන් පිළි අරගෙන දිසිංහ මහත්මයාම එකට හෙඩිමක් වශයෙන් දාලා ආමග සටහන් කියලා මට දිගටම ලියන්න කියලා කිව්වා. ඒ විදිහට පටන් ගත්ත ආගම ආමග සටහන් කියන ඒ නමින්ම මම මේ පොතටත් ඒ නමම දාන්න හේතු වුණේ දිසිංහ මහත්මයා විසින් යෝජනා කළ නම නිසාමයි.
හොඳයි, දැන් මේ ඔබගේ ආමග සටහන් කියන මේ කෘතියට මා මුලින් සඳහන් කළපු ආකාරයට කතාන්තර 30ක් අයිති වෙනවා. අධ්‍යාපන ඇමතිතුමා 7 වන ශ්‍රේණියේ සිසුන්ට උගන්වයි. රාජකාරී සහ නීතිය භීෂණ සමයේ රසබර සිද්ධියක්. 3 වෙනි කතාව රසවත් සාහිත්‍ය පාඩමේදී තර්මක සීමාවක්. 4 වෙනි කතාව මැංගුස් ගසට උප්පැන්න සහතිකයක්. 5 වෙනි කතාව ආධුනික ගුරු මහතාගේ ලටපට පෙට්ටිය. මේ වගේ බොහොම කුතුහලය දනවන රසවත් කතාන්තර 30ක් ඔබගේ වෘත්තීය ජීවිතයේලත් අත්දැකීම් හරහා ඔබ එකතු කරනවා මේ ආමග සටහන් කියන ග්‍රන්ථයට. ඇත්තටම දැන් මේ වගේ කෘතියක් ජනතාවට ගෙනීම තුළින් ඔබ බලාපොරොත්තු වුණේ මොකක්ද වීරසේකර මහතා?
ඇත්තටම මේකෙන් බලාපොරොත්තු වුණේ ජීවන අත්දැකීම්, විශේෂයෙන්ම ශිෂ්‍යකු වශයෙන් හෝ වෙනත් සේවයක් අධිකාරියක් කරන කෙනෙකු වශයෙන් දකින අත්දැකීම්. හුඟක් වෙලාවට විවිධ ආකාරයේ අත්දැකීම් තමයි විවිධ පුද්ගලින්ට ලැබෙන්නේ. ඉතින් ඒවා සාමාන්‍ය ජනතාවට කියවන්නට හෝ අසන්නට අවස්ථාව සලසා දීමෙන් හුඟක් වෙලාවට එයාගේ ජීවිත සකස් කර ගැනීමේදීත් ඒවා බොහෝදුරට ප්‍රයෝජනවන්නට පුළුවන්. ඒ වගේ ආකල්ප ඇති කර ගැනීමට හැකියාවක් ලැබෙන ආකාරයට තමයි
හොඳයි. කැංගරු දේශයේ සිංහල පොත් මෙවර අපගේ මාසික කතාංගයට අපි එකතු කරගන්නේ මෙල්බන් වාසීව සිට ලේඛනයේ යෙදෙන දාරත්න වීරසේකර මහතා විසින් රචිත අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ සිදුවීම් අලලා තමන්ගේ වෘත්තීය අත්දැකීම් දිගහරමින් ලියපු අපූරු ග්‍රන්ථයක් පිළිබඳව ආමග සටහන්. දාරත්න මහතා, මම ඔබෙන් දැනගන්න කැමතියි, දැන් ඇත්තටම ඔබ මේ ග්‍රන්ථයට මේ සිද්ධිදාම 30ක් ඇතුළත් කරනවා. මේ අතරින් ඔබගේ ලේඛක මනස වඩාත්ම සංවේදී කළ සිදුවීම හෝ කතාංගය මොකක්ද කියලා දැනගන්න.
මට විශේෂයෙන් සඳහන් කළ හැකි අවස්ථා දෙකක්. එකකට එකක් වෙනස් සාධරින් සිහිපත් කළ හැකි අවස්ථා දෙකක්. මේ පළමු වෙන්න CWW කණ්ණංගර මැතිතුමා පිළිබඳව. ඇත්තටම එතුමා අපේ පන්තියට ඇවිත් අපිට ඉගැන්නුවා. මේක වෙන්නේ 1950 වර්ෂයේ අපි 7 වන ශ්‍රේණියේ ඉගෙනීමේදී අපේ පන්තියේ හිටියා ශිෂ්‍යත්ව දාරින්න 18ක් 20ක් විතර. ඉතින් මේ එතුමා අධ්‍යාපන ඇමතිතුමා වශයෙන් කරන සංචාරයකදී එතුමාගේ පළමුවෙනි මේ මුලින්ම පටන් ගත්ත මධ්‍ය මහ විද්‍යාලවලින් එකක් තමයි මතුගම මධ්‍ය විද්‍යාලය. එතකොට අපේ මධ්‍ය විද්‍යාලයට තමයි ඒ ආවේ සෞඛ්‍ය සතියට සම්බන්ධ උත්සවයකේ මූල ආසනය දරන්න. ඉස්කෝලට ආපු එතුමා විදුහල්පතිතුමාත් එක්ක අපි පන්තියට ආවා. පන්තියට ඇවිල්ලා ටිකකින් විදුහල්පතිතුමා ආපහු ගියා. ඇත්තටම ඒ වෙලාවේ අපේ පන්ති විෂය වශයෙන් තිබුණේ සෞඛ්‍ය පාඩම. ඉතින් එතුමා පන්ති ඉස්සරහට ඇවිල්ලා සෞඛ්‍ය පාඩම උගන්වන්න පටන් ගත්තා. සෞඛ්‍ය පාඩම උගන්වන්න පටන් අරන් එතුමා ආරෝග්‍ය පරමාලාභ කියන වදන්තිය කළුළු ඇඳේ ලිව්වා භාෂා 4කින්. හෙල්ත් ඉස් වෙල්ත් ඉංග්‍රීසියෙන්, නිරෝගී බව පරමලාභයයි සිංහලෙන්, මින්සානෝ ඉන් කෝපෝරිසානෝ කියලා ලතින් භාෂාවෙන් ලියලා අපිට හොඳ විස්තරයක් කළා. සෞඛ්‍ය ගැනත් පෞද්ගලික සෞඛ්‍යය ප්‍රභාවිත විතර ලස්සන පන්ති උගන්වලා අපිට ආයුබෝවන් කියලා අපේ පන්ති සටහන් පොතේ සටහනකුත් කියලා අධ්‍යාපන ඇමති කළ යටින් නිවත් අස්සම් කළා. එහෙම කරපු නිසා ඇත්තටම මට ඒ සිද්ධිය හොඳටම මතකයි. ඒ පළමිනි කොට මන් දැම්මත් මේ කතන්දරේ විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිතුමා සම්බන්ධ වූ නිසා. දෙවෙනි එක වශයෙන් මට කියන්න පුළුවන් මේ මැංගුස් ගහට උත්පන්නයක් කියලා මම ලියලා තියෙන ඒ කතන්දරේ. ඒකෙදී මට අත්විඳින්න ලැබුණු සත්‍ය සිද්ධි රාශියක් අඩංගු වී ඒකි. ඒක ඇත්තටම 1948 පෙබරවාරි 4 වෙනි දින නිදහස් උළෙලෙදී එවකට අග්‍රාමාත්‍ය සිටි DS සේනානායක මැතිතුමා විසින් දෝපණය කරාද මැංගුස් කතකින් ලැබුණු නෑමුල්ම මැංගුස් කෙටි කීපයක් අපිට තෑගි ලැබුණා. ඇත්තට මේ තෑග අපට ලැබුණෙත් ඒ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයෙන්. මට මේ සම්මාන 8ක් ලැබුණා. ඒ ෆස්ට් ඩිවිෂන් කියලා කියන්නේ කාලේ පළමිනි ශ්‍රේණිය ප්‍රතිඵලයක්. ඒකට ලැබුණේ තෑග්ගක් වශයෙන්. එතකොට ඒකෙන් ලැබෙන 8 කීපයක් මම පැළ කළා. ඊට පස්සේ එයින් ලැබිච්ච ලැබුණු පැළයක් 1957 නිදහස් උත්සවයේ දිනේදී මා ඒ කාලේ උසස් පෙළ ඉගෙනීමට කියලා තිබුණ වියංගොඩ මධ්‍ය මහාවිද්‍යාලයේ අපි ආරම්භ කරපු උද්භිද උයනක රෝපණය කරන්න පුළුවන් වුණා. මේක ඉතින් හොඳට වැදුනා ඒ කාලේ. අපි ඊට පස්සේ ස්කෝලෙන් අයින් වෙලා විශ්වවිද්‍යාලයටත් ගියාට පස්සේ ඊටත් කාලකට පස්සේ අවුරුදු 30කට විතර පස්සේ මම විභාග දෙපාර්තමේන්තුව වැඩ කරන කාලේ රාජකාරී කටයුත්තකට විද්‍යාලයට යන්න වුණා. විද්‍යාලයට ගිය වෙලාවක මම රාජකාරී කටයුත්ත කළා විද්‍යාලයේ ස්වාමියා වුණා නංගුස් බාගල. එතකොට යම් විද්‍යාල ප්‍රතිපත්ති පුතු වෙලා මට මැංගුස්කා පෙන්නවා. ඒ මැංගුස්කා ගැන කතා කරලා මම ගිහලා මැංගුස්කා ඇත්තටම බැලුවා. එතකොට විශාල කැතිල රූස ගහක් මොකටදම ගිරිත් පර වෙලා තිබුණා. මට ඇත්තටම ඇද්දකට කඳුළුත් ආවා. මම හිතුවා ගහ ඇත්තට විශාල බව දැකලා තියලා. ඒ පාර මම ආවා ඔහෙල විදුහල්පතිතුමාව මම කතා කරද්දි විදුහල්පතිතුමා මම කිව්වේ අපේ මේ මැංගුස්කාට උපන සාතියක් දුන්නා කියලා. මේක ඒ මාතෘකාවම ඒ කතන්දරයට යෙදිවි. මේ සිද්ධි දෙකම මම අදටත් සීකරන්නේ ඉතාමත් සතුටකින්.
හොඳයි, එහෙනම් අපි මේ අද කතා බහ කරන ආමග සටහන් ග්‍රන්ථයේ දැන් දාරත්න වීරසේකර මහතා වඩාත් සංවේදී වුණු සහ කැමැතිම කොටස් දෙකක් පිළිබඳව සඳහන් කළානි. ඉන් එක කතාවක කොටසක් ඉදිරිපත් කරන්නට කැමැති. මෙම කතාංග කොටස් අද වැඩසටහනට එකතු කරන්නට මට සහයෝගය ලබා දෙන්නේ අපේ නිෂ්පාදක මధుර සිනිවිරත්න.
ආමග සටහන් ග්‍රන්ථයේ පළවෙනි කතාව අධ්‍යාපන ඇමතිතුමා හත්වන ශ්‍රේණියේ සිසුන්ට උගන්වයි. 1952 වර්ෂයේ සෞඛ්‍ය සතියේ වැඩසටහන් රාශියක් අප විදුහලේද සංවිධානය කර තිබුණි. මේ සඳහා අධ්‍යාපන ඇමතිතුමාද සහභාගි විය හැකි බව එක් උදේ රැස්වීමකදී විදුහල්පතිතුමා විසින් අපට දැනුම් දෙන ලදී. ඒ කාලේ ඇමතිවරයෙක් විදුහලකට එන විට මහා පිළිගැනීම් උත්සව පවත්වන සිරිතක් නොතිබුණි. සෞඛ්‍ය සතියේ දෙවැනි හෝ තුන්වන දිනේදී ඇමතිතුමා විදුහලට පැමිණියේය. සුදු ජාතික ඇඳුමින් සැරසී උතුරු සළුවක්ද දමා සිටි එම අමුත්තාට ප්‍රතාපවත් පෙනුමක් තිබින. විදුහල්පතිතුමා සහ අමුත්තා හෙමිහිට කතා කරමින් පටු මිදුල දිගේ ඉදිරියට ගමන් කර අපගේ පන්තිකාමරයේ ඉදිරිපිට මදක් නතර වූහ. විදුහල්පතිතුමා යම් කිසි දෙයක් පවසා අපගේ පන්තිය දෙසට ඇඟිල්ල දිගු කර විශේෂ යමක් කී බව අපට දැනුණේ. පන්තියේ සියලු දෙනාම බිරාන්තව මීයට පිම්බස්සේ නිහඬව සිටියහ. ඒ සමගම විදුහල්පතිතුමා සහ අමුත්තා අපගේ පන්තියට ඇතුළු වූහ. කුඩා අපට ආදරයෙන් ආමන්ත්‍රණය කළ එතුමා මේ පන්තිය සිටින ශිෂ්‍යත්වධාරීන් අත්ඔසවන්න යයි කීවේය. අපේ පන්තියේ ශිෂ්‍යත්වධාරීන් 16 දෙනෙක් සිටියහ. අත්ඇසු කිහිප දෙනෙකුගේ ගම්පලාත් ගැනද තොරතුරු ඇසු ඇමතිතුමා සෞඛ්‍ය සතියේ තේමාව කුමක්ද කියා ඊළඟට ඔහු පන්තියෙන් ප්‍රශ්න කළේය. අපගේ තවත් සගයෙක් health is wealth යයි හෙමිහිට උත්තරයක් දෙන ලදී. හරියට හරි, ඒක හනනගා කියන්න ඇමතිතුමා ඉල්ලීමක් කළේය. අප සගයා එය මුළු ශාලාවටම ඇසර ලෙස හනනගා කී විට සතුටට පත් වූ ඇමතිතුමා පුටුවෙන් නැගිට සෞඛ්‍ය පිළිබඳව ඉතා අගනා පාඩමක් ඉගැන්වීමට ආරෝග්‍ය පරමාලාභයන පාඨය භාෂා කිහිපයකින්ම පැහැදිලි අකුරෙන් මෙසේ කළු ලෑල්ලේ ලියන ලදී. එතුමා පාලි, සිංහල, ඉංග්‍රීසි සහ ලතින් යන භාෂා හතරෙන්ම එම පාඨය ලියා උච්චාරණය කළ නිරෝගී භවෙහි වැදගත්කම ගැන තවත් තොරතුරු රාශියක් අපට පැහැදිලි කර කියා දුන්නේය. කාලච්ඡේදය අවසන් වීමට සීනුව වැදුණු විගසෙම ඇමතිතුමා පන්ති වාර්තා පොතෙහිද සටහනක් තබා අත්සන යොදා අධ්‍යාපන ඇමති කියා ඊට යටින් ලියා කුඩා අප විසින් හනනගා කරන ලද ආචාරයද පිළිගෙන අපට සුබපතා පන්තියෙන් පිටවිය. අධ්‍යාපන ඇමතිතුමාගේ සටහන සහිත එම පන්ති වාර්තා පොත තවමත් සුරක්ෂිතව තිබේ නම් එය විදුහල්ට අගනා කෞතුක භාණ්ඩයක් වනු නොඅනුමානය. නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමෙන් පසුව ආචාර්ය CW කණ්ණංකර මැතිතුමා විසින් තම පාර්ලිමේන්තු ආසනය වන මතුගම එක් මධ්‍ය විද්‍යාලයක් පිහිටුවීමට තීරණය කර ඇත. මේ සඳහා තෝරා ගන්නා ලද රජයේ විදුහල සංවර්ධනය කර නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කිරීමේ නියාමක විදුහලක් ලෙස පවත්වාගෙන යන ලදී. නිදහස් අධ්‍යාපනයේ පියාලෙස විරුතාවලියලත් එතුමාට ගෞරව කිරීම වස් මෙම විදුහලට පසුව මතුගම ආචාර්ය CW කණ්ණංකර මධ්‍ය විද්‍යාලය ලෙස නම් කරන ලදී.
එහෙමනම් අපි නැවතත් සාකච්ඡාවට එකතු වෙමු. දැන් ඔබගේ මේ සත්‍ය ජීවන සහ වෘත්ති අත්දැකීම් අල්ලා ලියවුණු මේ කෘතිය සඳහා භාෂා ශෛලිය සහ සිදුවීම් ඉදිරිපත් කිරීමේ ශෛලිය තාත්වික සහ රසවත්ව පවත්වා ගැනීම සඳහා ඔබ අනුගමනය කරපු උපක්‍රම ගැනත් මම කතා බහ කරන්න කැමැති. ඇත්තටම මොනවද එහිදී ඔබ යොදාගත් උපක්‍රම?
මම හිතන්නේ මේ ප්‍රබන්ධයකට වඩා මේ සත්‍ය සිද්ධි ධාමයක් එකට හසුරවා ගන්න එක මම පහසුයි කියලා. ඒ විදිහට කරනකොට සරල භාෂා ශෛලියක් යොදා ගැනීමත් වැදගත් වෙනවා. කියවන අයට කතන්දරයක් ලෙස කියවීමට සරල භාෂාවත් ඒ භාෂාවේ යෙදුණු ප්‍රයෝජනවත් වෙනවා. ඒකම ඒ ගොනු කරන කරුණු නිරායාසයෙන් ගලායාමටත් සලස්වන්නට ඕනෑ. ඒවට ප්‍රයෝජනවත් වෙනවා හාසියේ ව්‍යංගයේ අනුප්‍රාසය වගේ යම් යම් දේවල් ප්‍රයෝජනවත් වෙනවා සිද්ධි ගොඩනැගීමේදී. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි දැන් ඒ වගේ සිද්ධි ගොනු කිරීමේදී ඒ මුල මැද සහ අග වක් පිළපෙන විදිහට අසුරවා ගත යුතුයි. එයින් අවසානයේදී පාඨකයාට ආස්වාදයක් වගේ ලැබෙන ගමන්ම ඒ මගින් ඔහුට ජීවිතයට පාඩමක් ඉගෙන ගැනීමටත් මගක් පාද ගන්න පුළුවන්. මේ විදිහට මම අනුගමනය කරනවා මගේ ජීවිතේ බොහෝ දුරට.
එහෙමනම් යලිත් අවස්ථාව ලබා ගන්නවා ආමක සටහන් ග්‍රන්ථයේ තවත් එක් කතාවක කොටසක් සඳහා ඉඩ හසර ලබා ගන්න.
ආමක සටහන් ග්‍රන්ථයේ 14 වෙනි කතාව ඇමරිකන් සාමදූතයාගේ මොරුංගා සුප් එක. මේ තරමක් පැරණි සිද්ධියකි. වර්ෂය 1963. මේ යුගයේදී ඇමරික එක්සත් ජනපදයේ විසින් සාම හමුදාව නම් විශේෂයෙන් පුහුණු කළ කණ්ඩායමක් අප දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා තරකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එවන්නට යෙදුණේ. මෙම කණ්ඩායමෙන් කිහිප දෙනෙකු කොළඹ නගරයෙන් ඈත විදුහල්වලටද යොමු කරන ලදී. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මටද දකුණේ විදුහලකට ගුරුපත්වීමක් ලැබී යාමට සිදුවිය. ඉන් එක් සාමතුතියෙකු මා සිටි විදුහලටද අනුයුක්ත කර තිබින. ඔහුද මමද විදුහලේ ශිෂ්‍ය නිවාසයේ කාමර දෙකක නතර වී සිටියෙමු. සාමතුතියාගේ නම ඩෙනිස් ශිනහන්ය. ශ්‍රී ලංකාවට පැමිණ මුල් මාස දෙකේදී ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ඔවුනට සිංහල භාෂාව භාවිතයේ පුහුණු කර තිබිනි. ශිෂ්‍ය නිවාසයේ සිසුන් සමගත් මා සමගත් බොහෝ විට සිංහලින් කතා කළ ඔහුට ටික කලකින්ම සාමාන්‍ය ප්‍රමාණයකට සිංහල කතා කිරීමට, කියවීමට සහ ලිවීමට හැකිවිය. ඔහු අප මෙන්ම සරම හැඳගෙන සිටීමටද කැමැත්තක් දැක්විය. ටික කලකින්ම අපේ දේශීය ඌරුවට හැඩගැසුණු ඔහු බත්, එළවලු, මඤ්ඤොක්කා, කොස් දෙල් වැනි අපේ ආහාර ප්‍රිය කරන්නට විය. ඔහු පාසල් කාලය තුලදී පන්ති කිහිපයක ඉංග්‍රීසි ඉගැන්වීමද කළේය. එක් දිනක් දහවල් කාලයේ මා පන්තියක උගන්වමින් සිටන විට මා වෙත පැමිණි ඔහු මට හදිසි අවශ්‍යතාවක් සඳහා තානාපති කාර්යාලයට එන්නට කියා තිබෙනවා. පාසල අවසන් වීමට කලින් මම යනවා යයි හිමිහිට කීවේය. එදින මාටින් අයියාටද ගමනක් යාමට ඇති නිසා දහවල් ආහාර සකස් කර තබා යන බව මට කියා තිබින. ඩෙනිස්, අද මාටින් අයියත් නැහැ. දවල් කෑම මේසෙට ඇරලා ඇති. කෑම කාලේ යන්න මම කීවෙමි. කෑමකා ගමන යාමට පිටත් වූ ඔහු නැවත මා වෙත පැමිණ කනට කොඳුරා, අද දවාලට හරිම රස සුප් එකකුත් තිබුණා. මම ඒකින් භාගයක් බිව්වා යයි මට කියා පිට වී ගියේය. ශිෂ්‍ය නිවාසයේ සුප් එකක් සාදන්නේ ඉතාමත් කලාතුරකින් නිසා මට මෙය තරමක ගැටලුවක්ද විය. එදින පාසල් වැඩ අවසන් වී මා ශිෂ්‍ය නිවාසයට යන විට ආපසු පැමිණ සිටි මාටින් අයියා මා වෙත දුවගෙන ආවේය. මොකද අද හදිසියෙම සුප් හැදුවේ? මම ඔහුගෙන් විමසීමි. සර්, අද හරිම වැඩක් වුණානේ. අද උදේ අපට ලපටි මුරුංග කරමිටියක් ලැබුණා. මම ඒක හොඳට 3-5 පුල් කිරිහිම දාලා රසට කරියක් හැදුවා. ඉතින් මොකද කලබලෙට එකට ලුණු වැඩි වුණාද? මම ඇසීමේ. හරි වැඩේ නිස. මම එනකොටත් අපි ඩෙනිස් සුප් එකක් ඇයි හිතලා මුරුංග හොදි ඒකෙම භාගයක්ම බීලා.
දැන් අද කැංගරු දේශයේ සිංහල පොත් අපේ මේ විශේෂාංගයෙන් සාකච්ඡාවට බඳුන් කරමින් සිටින මේ ග්‍රන්ථය මෙල්බන් වාසී දාරත්න වීරසේකර මහතා විසින් රචිත ආමග සටහන් කියන ග්‍රන්ථය ඇත්තටම මේ විත්ති කතා කියන ගණයට අපිට ඇතුළත් කරන්නට පුළුවන්. නවකතා, කෙටි කතා, කාව්‍ය රචනා, ගද්‍ය පද්‍ය මේ වගේ නොයෙකුත් ලේඛන ශෛලීන් අතරට මේ වගේ මේ සත්‍ය සිදුවීම්, ජීවන අත්දැකීම් අලලා ලියවෙන කෘතීන් ඇතරම විත්ති කතා ගණයට තමයි ගැනෙන්නේ. දැන් මේ වගේ කෘති රචනා කිරීමේදී ලේඛකයෙකුට මුහුණ පාන්නට සිදුවන අභියෝග මොනවාද වීරසේකර මහතා?
ඇත්ත වශයෙන්ම දැන් මේ වගේ කෘතියක් ලියනකොට සිද්ධි ගලා යාම ගැන විශේෂයෙන් ප්‍රවේශම් වෙන මම කලින් මතක් කළා මේක. ඒකම අමතර විස්තර රහිතව සිද්ධි දාමයකට ලැබුණා ගැනීමත් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට ලියන එක තරමක් අභියෝගයක් විය හැකි. ඒකම සිද්ධියේ නවතාවයකින් යුක්තව ඉදිරිපත් කිරීමට හැකි වස්තු කීජයකින් සම්බන්ධිත වුණොත් තවත් වැඩිය හොඳයි. එහෙම නැතු වුණොත් එහෙම මේවත් එනවා නිකන් අර පරණ ජනකතා, ගම කතා වගේ ගණේට වැටෙනවා. ඒක නිසා මේ වගේ අවස්ථාවකදී මා හිතන හැටියට තියෙන්න ඕනේ නූතන සමාජයටත් ගැළපෙන ආකාරයේ සිටීමට යමක්. ඒ සිටීමට යමක් තියෙනවා නම් ඒ මගින් පාඨකයාටත් නැත්නම් කියවන්නාටත් තමන්ගේ ජීවිතයටත් ගැළපෙන විදිහේ යම් කිසි අදහස් දාමයක් තමන්ට එකතුර ගන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා මට.
දයරත්න වීරසේකර මහතා විසින් මීට කලින් කෘති තුනක් රචනා කරලා තියෙනවා. Environmental Guidelines for Secondary School කියන ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථය, ඊළඟට Teaching and Learning Guidelines Environmental Studies කියන ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථය. ඉන් අනතුරුව පරිසරයේ නිවැරදිව දකිමු 2018 වසරේදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උරලේ විද්‍යා සාහිත්‍ය වෙනුවෙන් නිර්දේශිත ග්‍රන්ථයක්. ඉතින් මේ ග්‍රන්ථය පිළිබඳව අපි 2018 වසරේදී අපගේ මේ SBS සිංහල සේවයේ මේ ග්‍රන්ථ විවරණ වැඩසටහනින් අපි සාකච්ඡාවට බඳුන් කළා දාරත්න මහතා සම්බන්ධ කරගෙන. දැන් ඉන්න අනතුරුවයි ඔහුගේ මේ ආමක සටහන් කියන කෘතිය මේ විදිහට අපි අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ. දැන් මම අවසාන වශයෙන් ඔබගෙන් දැනගන්න කැමති දාරත්න මහතා, දැන් ලේඛන දිවිය ඔබගේ මීළඟ පියවර මොකක් වෙන්න පුළුවන්ද කියලා අපිට ඉඟියක් දෙන්න පුළුවන්ද?
මගේ මීළඟ පියවර වශයෙන් සඳහන් කරන්න පුළුවන් දැනට මේ සති දෙක තුනකට ඉස්සෙල්ලා මුද්‍රණය කරලා තිටකලා මම දේශගුණ පරාසාරුපදී කියලා පරිසර විද්‍යාත්මක පොතක්. ඒක තවම මොනිටනේ පාඨක අතරට ගිහින් නැහැ තවම. මගේ පිටපත ලැබුණෙත් මේ සතියකට විතර ඉස්සෙල්ලා. ඊළඟට මේ මගේ ආමක සටහන් ගැන තවත් ලියපු කොටස් කීපයක් තියෙනවා, තවත් කතන්දර කීපයක් තියෙනවා. ඒවා සම්බන්ධ කරලා ආමක සටහන් දෙවෙනි කොටසකුත් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා අනාගතයේදී.
හොඳයි, අද එහෙමනම් අපි කැංගරු දේශයේ සිංහල පොත් අපගේ මාසික ග්‍රන්ථ විමර්ශන වැඩසටහනෙන් ඔබට ඉදිරිපත් කළේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් සිට ලේඛනයේ දෙන දාරත්න වීරසේකර මහතා විසින් රචිත ආමක සටහන් කියන විත්තිකතා සංග්‍රහය පිළිබඳවයි. එහෙමනම් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව දාරත්න වීරසේකර මහතා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සුභාශිංෂණ අරගෙන ඔබගේ ඉදිරි ලේඛන දිවියේ කටයුතු වලටත්.
SBS ගොන්විතිලියේ සිංහල භාෂා සේවයේ නිෂ්පාදිකාව වශයෙන් කටයුතු කරන දිලුක් සිරිජේසුරිය මහත්මයටත් මේ කරන විශේෂ මෙහෙවර සම්බන්ධයෙන් විශේෂ සුදෙක් පුද කිරීමට කැමැතියි.
කැංගරු දේශයේ සිංහල පොත්,
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.